පස්සේ මේ දැනගත්ත ටිකේ වැඩක් නැහැ, කරන්න දෙයක් නැති වුණත් තියෙනවා. ඒක නිසා මේ ටිකක් භාවනා කරනකොට මේ අපිට කරගෙන යනකොට එන ප්‍රශ්න ටිකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මේක කරන්න පුළුවන්ද බැහැද කියලා. ඉතින් ඒක කරනකොටම තමයි ගොඩක් වෙලාවට පැහැදිලි වෙන්නේ. ඉතින් මේ විත තියන්න පුළුවන්ද ලේසි? ටිකක් අමාරුයි සමහරවිට, ඒක නිකන් නින්ද ගියා. ඉතින් මේ විත කියන එක ලේසි නෑ, ආරක්ෂා කරගන්නවා කියන එක ලේසි නෑ. මේ හරියට තෙල් පාත්‍රයක් අරගෙන යනවා වගේ කියලා කියන්නේ, තෙල් පාත්‍රයක් කරලා බලන්න, ගෙදර ගිහින් වතුර භාජනයක් කටවත්තම් පුරවලා ටිකක් අරගෙන යන්නක බලන්න හැලෙන්නේ නැති වෙන්නේ. අර තෙල් පාත්‍රයක් කෙනෙකුට දෙනවා අරගෙන යන්න, නිකන් නෙමෙයි, මහා සැනකෙළියක් මැදි පිටිපස්සෙන් ඉන්න කඩුවක් අරගෙන බින්දුවක් හරි ඇලුවොත් කොටනවා කියලා. තෙල් බින්දුවක් හරි විවට හැලුවොත් කොටනවා කියලා වදකෙක් ඉන්නවා ඉතිවත්ින්. ඒ වගේ මේ අපිට යන්න තියෙන්නේ හරි ලොකු සැනකෙළියක් මැදින් මේක අරගෙන යන්න තියෙන. ඉතින් අර තෙල් බින්දුවක් හරි අපේ වැරද්දකින් හැලුණාම මැරෙන්නේ අපි. ඔය සැනකෙළියේ නටන කෙනෙක් ඇවිල්ලා ඇගේ හැප්පුණා, මැරෙන්නේ අපි. හොඳේ, ඉතින් අපේ වැරද්ද වුණා ඒත් මැරෙන්නේ අපි, තව කෙනෙක් නිසා කියලා හරියන්නේ නැහැ, ඒත් මැරෙන්නේ අපිමයි. ඒ වගේ අපේ හිත තව කෙනෙක් නිසා කියලාවත් මොනවත් හරි සහනයක් ඇත්තේ නෑ. දැන් වැඩි යන්නුනේ අපි දැන් භාවනා කරමු කියවම දැන් භාවනා කරනවා. දැන් කර කර ඉන්නකොට දැන් අපිට ටිකක් දැන් අපි හිතමු තව කෙනෙක්ගේ චර්යාවක් නිසා, අපි හිතමු දැන් කැස්ස කට්ටියට කැස්ස ඇදලා තියෙනවනේ, කැස්ස නිසා අපිට මොකද්ද මේක භාවනා කරන්නත් බෑ කියලා අපේ හිතට අමනාපයක්, ද්වේෂයක් ඇති වෙනවනම් අපිට ඒක තේරෙන්නේ නෑ. අපි භාවනා කරන්නේ තමයි යන්නේ, ඒ ඇති වෙන අමනාපයේ ද්වේෂේ ඒක දුරු කරගන්න අපිට තේරෙන්නේ නැත්තම්. එතකොට අපි අපේ හිත ගැන යොමු වෙලා නෙමෙයි භාවනාව කරලා තියෙන්නේ. අපේ හිත ගැන හොඳට යොමු වෙලා නෙමෙයි අපිට ඒ අකමැත්ත තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ හිතේ ඇති වෙන ලක්ෂණේ අපි හොඳට දැනගෙන නැහැ. ඒකෙන් ද හිත එක්ක ගනුදෙනු කරනකොට හරි පරිස්සමෙන් හොඳට දැනුවත්ව හිත එන්නේ මොකටද කියලා දැනගෙන ගනුදෙනු කරන්න ඕනේ. අපි භාවනාවට හිත තියෙනකොට අපිට සද්දයක් ඇහෙනකොට ඒ සද්දෙට ගැටෙනවා නම් ඒකද අපේ භාවනාවෙන් ලැබෙන්න ඕනේ ප්‍රතිඵලයට අපි මේ ගොඩක් දුර. නැතිනම් අපේ හිතේ සමාධියක් ඇති වෙනවා නම් ඒකට සෑහෙන බාධා කර ධර්මයක් තමයි ඒක. ඉතින් අපිට ඒ වෙලාවේ ඒක ගැටෙනවා නම් එතන පටිගේ තියෙනවා නම් අපේ භාවනාවේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. අපිට ඒ අරමුණත් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, සද්දේ සද්දයක් ඉතර බව තියලා අපේ කමතහන කරගෙන යන්න පුළුවන් නම්, ඒ තරම් අපේ හිත ශක්තිමත් වෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. ඉතින් මේ හිතත් එක්ක යනවා කියන්නේ, හිතත් ආරක්ෂා කරගෙන යනවා කියන්නේ ලේසිනේ. අනුන් නිසා කියලාවත් ආයෙ නිදහසක් ඇත්තේ නැහැ හිතට. ඒ ඇති වෙන දේ ඒක අපුසල්, මේ මේ මම මේ කුසලයේ කරනකොට ඇති වෙන බාධකයක් එක්කනේ තරහ ගැත්ති කියලා හරියන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්තනිකායේදී, මේ සංයුත්තනිකායම නිතරම කියන්නේ සංයුත්තනිකායේ ගොඩක් දෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සූත්‍ර තියෙන නිසා තමයි මේ සංයුත්තනිකායෙන් මේ ගොඩක් සූත්‍ර අරගෙන පැහැදිලි කරන්නේ. කියන්නේ දැන් තව දීගණිකාය ගත්තොත් එහෙම සූත්‍ර ගොඩාක් දිගයි. මේ දිග සූත්‍රයක් පැහැදිලි කරන්න ගියපුවම ලොකු කාලයක් යනවා. ඊට පස්සේ සීලයේ ඉඳන්ම හැබැයි විස්තර කරලා තියෙනවා. චූල සීල, මජ්ක්‍ධිම සීල කියලා මේ සීලේ පොඩි තැන ඉඳන්ම කෙනෙක් ඇවිල්ලා මේ ශාසනයේ බණ අහනවා, බණ අහලා යා හිට වෙනවා කියන තැන ඉඳන්ම ඔක්කොම විස්තර කරලා තියෙනවා. මේ දීඝනිකායේ ගත්තොත් දීඝනිකායේ සූත්‍රවල, මජ්ක්‍ධිමනිකායේ සූත්‍රවල සාමාන්‍ය මධ්‍යස්ථ ප්‍රමාණයෙන් තියෙන බොහොම සාරව ගැඹුරු ඔක්කොම සූත්‍ර සාරවත් තමයි. නමුත් බොහොම ගැඹුරට යන ගැඹුරු අර්ථ තියෙන සූත්‍ර ධර්මයන් තියෙනවා මජ්ක්‍ධිමනිකායේ. සංයුත්තනිකායේ සූත්‍ර කෙටි, නමුත් බොහොම අපිට තේරුම් ගන්න පුළුවන්, ඕගොල්ලොන්ට කියවල පහසුවෙන් වටහා ගන්න පුළුවන් සූත්‍ර තියෙනවා. ඉතින් මේ සංයුත්තනිකායේ හතරවෙනි කොටසේ ඕගොල්ලොන්ට බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් සූත්‍ර තියෙනවා මේ සංයුත්තනිකායේ හතරවෙනි භාගයේ. ඉතින් ඒක ඒ ග්‍රන්ථ ටිකක් පරිශීලනය කරනවා නම් හොඳයි. මොකද මේ තමන්ට ලොකු දැනුමක් ඇති වෙනවා මේ සූත්‍ර ධර්මයන් කියවනකොට. මොකද නැතිනම් අපි ඇවිල්ලා මොනවා කිව්වා මම ඕගොල්ලොන්ට වැරදියට දෙයක් විග්‍රහ කරොත් ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගොල්ලෝ හිතන්නේ හා හා උදලෝ කිව්වා කියලා මං ගැන විශ්වාසිකින් ඕගොල්ලෝ ඒක හේවයි කියලා පිළිගන්නවා. ඒ පිළිගන්නකොට අපි සෙල්ලම් කරලා තියෙන අපේ සසරත් එක්ක ඉතින් මගෙන් වැරදි දෙයක් කියවුනොත් එහෙම අපේ සසරම ඉවරයි. ඒක නිසා අපි ළඟ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න කිට්ටුවෙන් දේශනා කරන්නේ සතර මහා ප්‍රදේශයක් අපදේශ හතරක්. කවුරු කිව්වත් ඒක පිළිගන්නපා මේ විනීත සූත්‍රයට ගලපලා බලන්න කියලා. ඉතින් ගලපන්න අපි සූත්‍ර දන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒක නිසා අපි ටිකක් ওই චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයේ තියෙන සූත්‍ර තේරෙන්නේ නැහැ තමයි. තේරෙන්නේ නැතුව හරි ටික ටික හරි කියවලා තමන් තුල දැනුමක් ගොඩනගා ගන්න ටික මුලින් මොනවත්ම තේරෙන්නේ නැති වෙයි. දවසට එක සූත්‍රය ගානේ හරි කමන්නයි කියවලා ටික කාලයක් යනකොට මේ තේරුම් ගන්න පුළුවන් මට්ටමක් එනවා. එතකොට ඒ සූත්‍රයක් අනුව අපිටම පුළුවන් මේ ධර්ම දේශනාවක් අපේ හිතින්ම අපිට හදාගන්න පුළුවන්. මේ සූත්‍රයක් බලනකොට කොහොමද මෙතන මේ කාරණාව කොහොමද විස්තර වෙන්නේ කියන එක අපිටම දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන මේ අපි අවධානයේ යොමු කරන එක බොහොම වටිනවා. ඉතින් මොකද කෙනෙක් කිව්ව ඵලයට අපි ඒක පිළිගන්නේ නැහැ. අපි ළඟ දැනුමක් තියෙන හින්දා අපි ඊට පස්සේ ඒක ගලපලා බලනවා, විනීත සූත්‍රයට ගලපලා බලනවා. ඉතින් මේ සංයුක්ත නිකායේ කියනවා මේ දාරුක්ඛන්ධෝපම කියලා සූත්‍රයක්. දාරුක්ඛන්ධෝපම කියලා කියන්නේ මහා දරකඳක්, දර කොටයක්. දර කොටයක් උපමා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය තමයි දාරුක්ඛන්ධෝපම සූත්‍රය. දවසක් ගංගානම් ගම් තීරේදී භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ එක්තරා මහ විශාල කොටයක් එනවා මේ ගඟදිගේ උඩ ගහක් කඩාගෙන වැටිච්ච එක කොටයක් ගහගෙන එනවා මේ ගඟදිගේ ගහගෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි අර ගහගෙන එන ගඟදිගේ එන කොටේ දකින්නවද? එහෙමයි වාග්යතුන් වහන්සේ කිව්වහම මහණෙනි ඒ කොටේ යම් කිසි විදිහකින් නෝරිම තීරම හොති. මෙතරට ගහන්නේ නැත්තම්. එතරට ගහන්නේ නැත්තම්. ගොඩ බිමට යන්නේ නැත්තම්. එහෙමත් නැත්තම් මිනිස්සුයෝ ගන්නේ නැත්තම්. අමනුස්සයෝ ගන්නේ නැත්තම්. මැද ගිලෙන්නේ නැතිනම්. ඇතුළ කුණු වෙන්නේ නැතිනම්. මේ දර කොටේ මුහුදට යනවා. ඒක නතර කරන්න බෑ කිසිම කෙනෙකුට. මේ දරපතේ මුහුදට යනවා අර කාරණා ටික වෙන්නේ නැත්තම්. මොකක් නිසාද? ගංගානම් ගම මුහුදට හැරිලා මුහුද පැත්තට හැමිලා මුහුදට අනුවම තියෙනවා. ඒක නිසා ඒකේන අනිවාර්යයෙන් ඒ දරපොටේ මුහුදට ගහගෙන යනවා. ඒ වගේ ඒ කාරණා ටික උපමා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ වගේ මේ ශාසනය කෙනෙක් මෙතරට ගහන්නේ නැත්නම් මෙතරට ගහන්නේ නැත්නම් ගොඩ බිමට යන්නේ නැත්නම් ගහගෙන මැද ගිලෙන්නේ නැත්නම් ඇතුළත කුණු වෙන්නේ නැත්නම් මිනිස්සුයෝ ගන්නේ නැත්නම් අමනුස්සයෝ ගන්නේ නැත්නම් ඒ කෙනා නිවනට ගහගෙන යනව නිකම්ම ඒක වලකින්නේ කුමක් නිසාද? මේ මාර්ගයේ නිවනට නැඹුරු වෙලා නිවන අනුවම තියෙනවා. ඒක නිසා ඊට පස්සේ මොකද්ද ඕරිම තීරය කියලා කිව්වේ නැතිනම් මෙතර කියලා කිව්වේ මොකද්ද? මේ ආධ්‍යාත්මික ආයතන 6ට කිව්වා මෙතර කියලා. එතර කියලා කිව්වා බාහිර ආයතන 6ට. දැන් අපේ මනසට එතර අහුවෙලා තියෙන්නත් බෑ, මෙතර අහුවෙලා තියෙන්නත් බෑ. එතර අහුවෙලා තියෙන්නත් බෑ කියනකොට අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තුල අපි නතර වෙලා තියෙන්නත් බෑ. මෙතර අහුවෙලා තියෙන්න බෑ කියනකොට මේ ශරීරයේ තුලද ඇස කන නාසය දිව ශරීරය අහුවෙලා තියෙන්න බෑ. මේ දෙක තුල තියෙනවා ලොකු ඥාන දර්ශනය, ලොකු නුවණක් තියෙනවා මෙන්න මේ ධර්මතා දෙක තුල. බහැර ආයතනයට යොමු වෙලත් නැහැ, ආධ්‍යාත්මික ආයතනයට යොමු වෙලත් නැත්තම් කොහොමද අපේ මනස පවතින්න ඕනේ? බහැර ආයතනයට යොමු වෙලත් නැත්නම් ආධ්‍යාත්මික ආයතනය තුලත් පිළිපෙළ නැත්නම් අපේ මනස කොහොමද පවතින ඕන? බහැර ආයතනයට යොමු වෙලා කියලා කියන්නේ අද අපේ මේ පවතින මට්ටම ලෝකයේ තුල අපේ පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විඳිනවා කියන මේ මට්ටමට කියන අපේ බහැර ආයතනයේ විඥානයේ පිටර තියෙනවා. අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේදී දේශනා කරන විදිහට මේ ගැහැවිය නුඹේ සිතට රූපේ ඇසුරු නොවේවා කියලා කියන්නේ මොකද්ද? බහැර ආයතනයේ සිත පිහිටලා තියෙනවා, බැසගෙන තියෙනවා, බහැර ආයතනයේ හිත පිහිටලා තියෙනවා. එතකොට දැන් අපිට මේ රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස ස්පර්ශ විඳින්න පුළුවන් කියලා කියන්නේ අපේ ආයතනයේ බහැර ආයතනයේ පිහිටලා තියෙනවා අපේ මත්තම. ඉතින් මේක කොච්චර ඇහුවත් මේක ඇති වෙන්නේ නැහැ, අපිට තේරුම් යන්නේ නැහැ. මේක අහන්න 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 තමයි ටික ටික හරි තේරුම් යන්නේ. ඒක නිසා තමයි එක එක විදිහට මේක ආපහු ආපහු නැවත නැවතත් කියන්නේ. ඉතින් මේ ආයතන ධර්මතා ටිකෙන් අපි ලෝකේ පරිහරණය කරනවා කියන සිද්ධිය වෙන්නේ මේ ආයතන ධර්මතා ටික හරහා. ආයතන ටික පරිහරණය කරනවා කියලම කියන්නේ අපි ලෝකේ පරිහරණය කරනවා කියන එක. ආයතන පරිහරණය, ආයතන කියලා කියන්නේම අපි දුක පරිහරණය කරනවා කියන එක. ඒක නිසා මේ සලායතන නිරෝධය තමයි බුදුරජාණන් වහන්සේ නිවන නිවන කියලා හැම වෙලාවකදීම කොහොම දේශනා කරත් සලායතන නිරෝධය නිවනයි කියලා තමයි දේශනා කරන්නේ. ආයතන හයේ නිරෝධය, ආයතන හයේ නැති කිරීම නිවනයි. ආයතන හයේ නැති කිරීම, ආයතන හයේ නිරෝධය නිවන වෙනකොට අපිට මේ ජීවිතේදීම ආයතන හය නැති කරන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතේදීම ආයතන හය නැති කරන්න ඕන. එතකොට අපිට රහතන් වහන්සේ කියලා රූප බලන කෙනෙක් වෙන්නේ, සද්ධාහන කෙනෙක් වෙන්නේ, අපිට ආයතන හය පරිහරණය කරන කෙනෙක් වෙන්නේ. නමුත් ඒ අපේ නුවණට රහතන් වහන්සේ ආයතන පරිහරණය කරනවා වුණාට රහතන් වහන්සේගේ නුවණට ඒක ආයතන පරිහරණය කිරීමක් වෙලා නැහැ. මේ ලෝකේ තියෙන බුහුතය කියලා ධර්මතාවයක්. බුහුතම් බුහුතතෝ සංජානාති, බුහුතම් බුහුතතෝ සංඤත්තා, බුහුතම් මඤ්ඤති, බුහුතම් මේති මඤ්ඤති, බුහුතම් අභිනන්දති කියලා කියන්නේ මේ බුහුතේ බුහුතේ හැටියට දැකලා, බුහුතේ හැටියට දැකලා බුහුතේ ගැන අවබෝධයක් නැතුව බුහුතේ මම කියලා ගන්නවා, බුහුතේ අභිනන්දනා කරනවා, බුහුතේ අනු සතුටු වෙනවා, බුහුතේ අනු හිතනවා. මොකද්ද බුහුතේ කියලා කිව්වේ? මේ පවතින ස්වභාවය, ඇත්ත ඇති හැටියට පවතින ධර්මතාවය. මොකද්ද පවතින ධර්මතාවය? පටිච්ච සමුප්පාද විදිහට සාමිනාසය එදා පෙන්නපු කාරණාව විදිහ අනුගත්තොත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ස්වභාවය. එතකොට පංචස්කන්ධයේ විදිහට ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්වභාවය. ඊට පස්සේ ආයතන විදිහට ගත්තොත් මන ආයතනේ, ධම්මායතනේ කියන මේ තැන. මෙන්න මේ ටික ආහාර විදිහට ගත්තොත් ස්පර්ශ ආහාරය, මනෝ සංකේතන ආහාරය, විඥාන ආහාරය කියන මේ ටික තමයි පවතින, ඇත්ත ඇති හැටියට පවතින ස්වභාවය වෙලා තියෙන්නේ. භූතයේ හැටියට තිබිලා තියෙන්නේ මේ ටික. භූතයේ භූතයේ හැටියට නොදන්නාකම නිසා අපිට ඇති වෙලා තියෙන දේ තමයි උපාදානස්කන්ධය කියන මේ කාරණාව. නැතිනම් ස්කන්ධ ටික භූතේ නම්, භූතේ කියන්නේ ඌ ස්වභාවය කියන්නේ. භූතේ ටික නම් ස්කන්ධ කියන ටික ඌ ස්වභාවය නම් ඒක අපි ඇති කරගත්ත ඒ මත පතිත කරවපු උපාදානය භූතේ අපි මම කියලා ගන්න එක. ස්කන්ධ ධර්මතා පිළිසින නොදකීම නිසා රූපය මගේ රූපයේ තියෙන දෙයක් හැටියට ගන්න එක තමයි උපාදානය කියලා කියන්නේ. නැතිනම් මගේ කියලා කියන්නේ ඒක. එතකොට ස්කන්ධයේ සක්කාය දිට්ඨිය කියන එක මේ වෙනමම දකින්න, වෙනම කාරණාවක් හැටියට දකින්න එපා. සක්කාය කියන එකට සක්කාය ඒකාන්තය, සක්කාය සමුදය ඒකාන්තය, සක්කාය නිරෝධය නැදයි කියනකොට සක්කාය ඒකාන්තයක් වෙන්නේ මේ ස්කන්ධ ධර්මතා ටික නොදන්නා බව එක අන්තයක්. ඊට පස්සේ සක්කාය මේ සමුදය ඒකාන්තයක්. මේ සක්කාය ඇති කරන්න හේතු වෙච්චි අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන මේ කාරණා ටික එක අන්තයක්. මේ දෙක නිරෝධය පිණිස පවතින සක්කාය නිරෝධය තමයි මැද හැටියට පෙන්වන්නේ. එතකොට ඕක අපිට තේරුම් ගන්න පහසුයි ආහාර පරියායයෙන් ගත්තොත්. නැතිනම් ආහාර ටික විස්තර කරොත් මම හිතන්නේ මොකද ඒක මටත් පහසුයි, ඒක තේරුම් ගන්න පහසුයි. අපි හිතමු විඥාන ආහාර කියනකොට කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා හතරක් තියෙනවා. කබලින්කාර ආහාරය කියලා කියන්නේ ඕජාව අටවෙනි කොට ඇති මේ ආහාරයට කියනවා කබලින්කාර ආහාරය කියලා. ඊට පස්සේ මම එදත් විස්තර කරා රූපය, රූපය ගැන දැනුවත් වෙන්න ඕන සත්තරහන සූත්‍රයේදී රූපං මේ රූපය ගැන දන්නවා, රූප සමුදය ගැන දන්නවා කියන තැනදී ආහාරය විස්තර කරා. එතකොට මෙතන ආහාරය කියනකොට අපිට රූපය කියන දේ විද්‍යමාන වෙලා තියෙනම ආහාරය නිසා. කබලින්කාර ආහාරයෙන්, කබලින්කාර ආහාරය නිසා කබලින්කාර ආහාරයේ රූපයට ප්‍රත්‍ය වෙලා තියෙනවා රූපය හටගන්න. ඊට පස්සේ ස්පර්ශ ආහාරයේ රූපයට ප්‍රත්‍ය වෙලා තියෙනවා අපිට රූපයක් ඇසුරු කරන්න පුළුවන් ද ස්පර්ශයක් නැතුව. අපි ආයතන පහෙන් රූපය ඇසුරු කරන්නේම පස්පච්චය වේදනාව. ස්පර්ශය නිසාමයි අපි මේ රූපය ඇසුරු කරන්නේ. ස්පර්ශය නැතිනම් ආයතන ටික නැත්තම් රූපය කියලා දෙයක් අපිට හම්බෙන්නේ නැහැනේ. පංචායතනේ නැතිනම් රූපය හම්බෙන්නේ නැහැ. රූපය හම්බෙන්නේම පංචායතනේ නිසා. ඒක නිසා අපිට රූපය හම්බෙනවා කියන තැන තියෙනවා ස්පර්ශ ආහාරය. එතකොට අපි ආහාරයේ කිව්ව ගමන් දකින්නේ මේ රූපයට හේතු වෙන කබලින්කාර ආහාරය, රූපය ඇතිකරන්න හේතු වෙන කබලින්කාර ආහාරය විතරයි. ඒක විතරක් නෙමෙයි, අපිට මේ රූපයේ ඇතිවීමටත් රූපය කියන ධර්මතාවයේ ඇතිවීමට, රූපය කියන එක රූපයක් දකින්න එපා කබලින්කාර ආහාරයෙන් උපද්දවනවා කියලා රූපයක් දකින්න එපා. දැන් කෙනෙක් කබලින්කාර ආහාරයෙන් උපද්දවන කෙනෙක් හිටියොත් අපිට කියන්න වෙනවා ඒ දේ කබලින්කාර ආහාර, නැත්නම් මේ රූපයට කබලින්කාර ආහාරය ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි කියන්න වෙනවා. මේ මේසෙට කබලින්කාර ආහාරය ප්‍රත්‍යයයි කියලා තව කෙනෙකුට අහන්න සුදුසුයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට කබලින්කාර ආහාරය කාටද ප්‍රත්‍ය වෙන්නේ කියලා ප්‍රශ්නේ වැරදි. එහෙම අහන්න නුසුදුසුයි. අහනවා එහෙම අහන්න කබලින්කාර ආහාරය කෙනෙකුට පණවන්නේ නැහැ. කබලින්කාර ආහාරය පණවන්නේ ධර්මතාවයක් විදිහට කබලින්කාර ආහාරයේ ස්පර්ශ ආහාරයට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි. කබලින්කාර ආහාරයේ හැම වෙලේම රූපයට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ, රූපයක් පේනවා කියන තැනකට ප්‍රත්‍ය වෙලා තියෙනවා කබලින්කාර ආහාරයේ ආයතනයේ සකස් කිරීම. හැම වෙලේම කබලින්කාර ආහාරයේ රූපයට ප්‍රත්‍යක් විදිහට පෙන්වන්නේ මේ රූපයට ප්‍රත්‍යක් විදිහට දකින්න එපා කබලින්කාර ආහාරය. මේ රූපයටද කබලින්කාර ආහාරයෙන් තමයි ප්‍රත්‍ය. නමුත් මේ රූපයට දකින්න එපා, රූපය කියන ධර්මතාවයේ උපද්දවන්න ආයතන ටික සකස් කරන එකටයි කබලින්කාර ආහාර ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. මේ කියන තැන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ මහුකුසට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් එනකොට ඒ ප්‍රතිසන්දි වශයෙන් දැසගන්න විඥානයේ එතන රූප කලාප ටික සකස් කරන්න මේ කබලින්කාර ආහාරය ප්‍රත්‍ය වෙලා තියෙනවා. අද අපිට මේ රූපයක් දකින්නවා කියන තැන, රූපයක් දකින්නවා කියන මට්ටම ඇති කරන්න අපේ ප්‍රසාද ටික සකස් කරන්න කබලින්කාර ආහාරය ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට ප්‍රසාද ටික නැතුව, ප්‍රසාද ටික ඇති වෙන්නේ නැතුව අපිට රූපයක් පණවන්න පුළුවන්. රූපයක් පණවන්න පුළුවන්කම නැහැ. එතකොට රූපය කියලා පනවනවා නම්, රූපය කියලා පෙන්නනවා නම්, පෙන්නන්නේම ප්‍රසාද ටික ඇති කල්ලි රූපය විද්‍යමාන වෙනවා. ප්‍රසාද ටික තියෙනවා නම් තමයි අපිට රූපය තියෙනවා කියන්න සිද්ධ වෙන්නේ. එතකොට ප්‍රසාද ටික තියෙනකොටමයි රූපය තියෙනවා කියලා කියන්නේ. එතකොට කබලින්කාර ආහාරයේ රූපයට ප්‍රත්‍යක් කියලා කියන්නේ අපි කන බත්පාන් කවුරුන්ට දකින්න එපා. කබලින්කාර ආහාරයේ ප්‍රත්‍යක් වෙලා තියෙන්නේ රූපයට. රූපය මේ නාන ගොඩාක් පේන මේ ප්ලාස්ටික් බාස්කට් හරි කමන්නේ, මේක කබලින්කාර ආහාරයෙන් ප්‍රත්‍යවෙච්චි රූපයක්. ඇයි ආයතනය සකස් කරන්න ප්‍රත්‍ය වුණේ කබලින්කාර ආහාරය. ඒක නිසා අපිට මේකට තියෙන ප්‍රත්‍ය හැටියට පෙන්වන්න වෙන්නේ කබලින්කාර ආහාරය. එතකොට මොකද කබලින්කාර ආහාරයෙන් කරලා තියෙන්නේ හැම වෙලේම මේ නාම රූප දෙක සකස් කරලා සලායතන සකස් කරන්න උපකාර වෙලා තියෙනවා. කලායතන සකස් කරාට පස්සේ ස්පර්ශය කියන ආහාරය ස්පර්ශ ආහාරයේ ඇති වෙනවා. ස්පර්ශ ආහාරයේ ඇති වුණාට පස්සේ ස්පර්ශය නිකන් ඇති වෙලා නැහැ. ස්පර්ශයේ ඇති වෙනවත් එක්කම වේදනා සංඥා කියන දෙක ඇති කරලා තියෙනවා. වේදනා සංඥා දෙක ඇති වෙනකොට ඒ විඥාණයට දැනගන්නේ විඥාණයෙන් හඳුනන්නේ මොකද්ද? මේ ඇති කරපු ඒ මනෝ සංචේතන ආහාරයෙන් හඳුනන්නේ මේ ඇති කරපු වේදනා සංඥා කියන සංඛාර මේ දෙකට අනුව තමයි එයා ළඟ තියෙන ආශ්‍රෝ ධර්මතාවලින් මෙනෙහි කිරීමක් වෙන්නේ. සංඛාරය කියලා කියන්නේ චේතනාව. එතකොට චේතනාව කියලා කියන්නේ රැස් කරන අර්ථයෙන් තමයි චේතනාව. කර්ම රැස් වෙනවා කියලා කියන්නේ අන්න ඔතනදී. කර්මය අපි රැස් කරගන්නේ මොන විදිහටද? කර්මය රැස් කරගන්නේ කියන එක තීරණය වෙන්නේ මේ මනෝ සංචේතන ආහාරයේදී. කබලින්කාර ආහාරයෙන් රූපේ සකස් කරන. එතකොට අපිට රූප නිරෝධයක් කරන්න පුළුවන්කම තියෙනවා මනෝ සංචේතන ආහාරය ළඟදී. ඇයි? මනෝ සංචේතනාව තුල තියෙන දේෙන් තමයි මේ වේදනා සංඥා දෙක පිළිගන්නේ හැම වෙලෙම. ලැබෙන වේදනා සංඥා දෙක සැප වේදනාවක් විදිහට පිළිගන්නවද, දුක් වේදනාවක් විදිහට පිළිගන්නවද, එහෙමත් නැතිනම් උපේක්ෂා වේදනාවක් විදිහට පිළිගන්නවද කියන එක තේරුම් කරන්නේ. ගන්නෙ මෙන්න මේ මනෝ සංචේතන ආහාරයට අනුව. නැතිනම් මනෝ සංචේතනාව තුල තියෙන, තව විදිහකට කියනවා නම් ධම්මායතනය අනුව තියෙන, ධම්මායතනය තුල තියෙන ධර්මතාවය අනුව. ඒකයි අසංකත ධාතුව පෙන්වන්නේ හැම වෙලෙම ධම්මායතනේ පරියාපන්න වෙච්ච දෙයක් කියලා. නිවන කියන දේ ධම්මායතනේ අනුව විද්‍යමාන වෙන දෙයක් හැටියට පෙන්වන්නේ ඒ කාරණාව නිසා. මොකද අපිට මනෝ සංචේතනාව තුලින් පුළුවන්, මනෝ සංචේතනාව තුල තියෙන්නේ කාම භවය අනුව ගියපු ආශ්‍රව ටිකනම් අපි මේ වේදනා සංඥා දෙක පිළිගන්නේ කාම භවය අනුව ගියපු මේ වේදනා සංඥා ටිකෙන්. රූප භවය අනුව ගියපු ටිකනම් මනෝ සංචේතනාව තුල අපි රැස් කරගෙන තියෙන්නේ අපි පිළිගන්නේ මේ රූප භවය අනුව ගියපු ධර්මතාවයන් කිවිද. ඉතින් අපිට මේක වෙනස් කරගන්න පුළුවන් මේ මනෝ සංචේතනාව කියන මට්ටමින් තමයි මේක වෙනස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මනෝ සංචේතනාව කියලා කියන්නේ ආයෝහන සංඛාර රැස් කරන අර්ථයෙන් තමයි. අපි පුරුදු විදිහට රැස් කළා රැස් කරගන්න අර්ථයෙන් තමයි මනෝ සංචේතනාව කියලා කියන්නේ. ඒකයි විදර්ශනා කරන්න කියලා කියන්නේ. විදර්ශනාවෙන් හරි අපි කරන්නේ මොකද්ද? පුරුදු කරන එක, රැස් කරන එකක් තමයි කරන්නේ. කාමාවචරස්ස කම්මස්ස කදත්තා උපචිතත්තා විපාකං චක්කු විඥාන. කාමාවචර කර්මය රැස් කළ බැවින් පුරුදු කර බැවින් විපාකය කාමාවචර විපාකයක් වෙනවා. ඒ වගේ අපි කර්මය රැස් කරන විදිහටයි විපාකය ලැබෙන්නේ. කර්මය රැස් වෙන්නේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාවට අනුවයි කර්මය සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ මනෝ සංචේතන ආහාරය තුළ යම් විදිහකටද අපි කර්මය දියුණු කරන්නේ, ඒ විදිහටයි අපිට විඥාන ආහාරයගේ දැනගැනීම වෙන්නේ. ඒක නිසායි අපිට පුළුවන්කම තියෙන්නේ මනෝ සංචේතන ආහාරය තුළදී ලෝකෝත්තර දර්ශනයක් වදලා අපිට ලෝකෝත්තර මාර්ගයක් වඩන්න අවබෝධයක් මේ තුළ තැන්පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ අන්න ඒ හේතුව නිසා. ඉතින් මෙන්න මේ විදිහට මනෝ සංචේතන ආහාරයෙන් මනෝ සංචේතනාව තුලින් ගෙනත් දෙන දේ විඥාණයෙන් ගෝචර කරගන්න. ඊට පස්සේ විඥාන ආහාරය නැවත ප්‍රත්‍යක් වෙනවා, නැවත හේතුවක් වෙනවා කබලින්කාර ආහාරයේ පැවැත්මට. විඥාන ආහාරයේ නැවත ප්‍රත්‍යක් කියලා ප්‍රතිසන්දි වශයෙන් යනවා නම් ප්‍රතිසන්දි වශයෙන් ගිහිල්ලා දැන් ආපහු විඥාන ආහාරයේ කබලින්කාර ආහාරයෙන් රූපේ නාම රූප හදනවා කියන තැනට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. නැතිනම් ආයතනේ සකස් කරනවා කියන මට්ටමින් මනෝ සංචේතන ආහාරයෙන් ගෙනල්ල දුන්නේ කාම භවයේ නිසිත ඒ සංකල්පනානම් නැතිනම් ඒ කර්ම ටිකක් නම් අපිට ඊළඟට විඥාන ආහාරයෙන් රැස් කරන් දැනගන්නෙම කාම භවයේ අනුව ගියපු ධර්මතාව ටික. විඥාණයට අනුව ඊළඟට ආපහු ආයතන ටික සක්‍රිය කරලා එහා පැත්තෙන් ආපහු වෙනකොට කාම භූමිය අනුව ගියපු ආයතන ටික ආපහු සකස් කරනවා. අර දැනගත්ත විදිහේ රූපයක් බලන්න පුළුවන් ආයතන ටිකක් සකස් කරනවා. ඔන්න ඔය විදිහට ආයතන චක්‍රයක් නැති ආහාර චක්‍රයක් තමයි තියෙන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ. අපි පුද්ගලයෙක් ජීවත් වෙනවා, කෙනෙක් ජීවත් වෙනවා කියලා කිව්වට පුද්ගලයෙක් ජීවත් වෙන තැනක් අරමුණු කරාට මෙන්න මේ විදිහේ ආහාර චක්‍රයක් තමයි තියෙන්නේ. ආහාරයක් ආහාරයක ධර්මතාවයකින් පැවැත්මක්. එතකොට මෙන්න මේ ආහාරයේ පැවැත්ම අපිට පුළුවන්කම තියනවාද ආයතන පිරිසිඳ දැකීම තුළින් ආයතන ධර්මතාවල ඇත්ත දැකීම තුළින් අපිට පුළුවන්කම තියනවා ආහාර කියන දේ ආහාර තුනකට අඩු කරගන්න පුළුවන්කම තියනවා සතර ආහාරයකින් යැපෙන ටික අපිට පුළුවන්කම තියනවා ආහාර තුනකට අඩු කරගන්න ආයතන 6කින් සැප ආයතන 12කින් සැප දුක් විඳින අපිට පුළුවන්කම තියනවා ආයතන 2කින් සැප දුක් විඳින මට්ටමට ගන්න පුළුවන්කම තියෙනවා මොකද ලෝකයේ ඇසුරු කරන්නේම අපි ආයතන දෙකකින් කියන ධර්මතාවයේ භූතයේ තමයි භූත ස්වභාවයේ තමයි අපි ලෝකයේ ඇසුරු කරන්නේම ආයතන දෙකකින් ආයතන ධර්මතාව දෙකකින් තමයි අපි ලෝකයේ ඇසුරු කරන්නේ නමුත් නොදන්නාම නිසා අපිට ආයතන 12ක් වුණ වෙලා තියෙනවා විඳින්න ආයතන දෙකකින් අපිට ඇසුරු කරන ලෝකයේ විඳින්න ආයතන 12ක් ඕනේ කරලා තියෙනවා ඒ ආයතන දෙකකින් අපි මොන විදිහේ දෙයක් දැනගත්තත් මනසින් දැනගන්නේ නැතුව මොන විදිහේ වේදනාවක් ආවත් මනෝවිඤ්ඤාණයෙන් විඳින්නේ නැතුව රූපේ විඳින්න පුළුවන් කමක් ලැබුණ නැහැනේ අපිට කවදා නමුත් අද අපි හිතාගෙන ඉන්නේ රූපේ විඳිනවා කියන මට්ටමකින් අපේ කෙලෙස්ෙ පවතින්නේ බහැර රූපේ විඳිනවා කියන මට්ටමකින් කවදාවත් අපි රූපේ නොවිඳපු අපි රූපේ විඳිනවා කියන විඳලා තියෙන්නම මේ වේදනා සංඥා කියන ධර්මතා දෙකමයි විඳලා තියෙන්නේ දැනගෙන තියෙන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්නවා රූපේ දැනගත්ත කියලා ධර්මතාවයකින්. අර ගඟින් වතුර බීලා මොහොතට ආවඩනවා වගේ අපි හැමදාම වේදනා සංඥා කියන තැනකින් ඒ තැනකින් අපේ ජීවිතේ නැතිනම් මන ආයතන ධම්මායතන කියන මට්ටමකින් සැප දුක් කියන කාරණාවල් ලබාගෙන හැමදාම විඳින දේ එතනින් විඳලා අපි හැමදාම බැහැර රූපෙට යොමු වෙලා තියෙන කුම්මෝපන සූත්‍රයේ දේදා සාමිනාස් බැහැදිලි කරේ අපි වොන් බැහැරට ඔළුව දැම්මා වගේ අපි ආයතනේ බැහැරට යොමු කරා වගේ අපිට දැන් කබලින්කාර ආහාරය නැතුව බෑ සැප දුක් විඳින්න. අපි විඳින්නෙම කබලින්කාර ආහාරේ. ඉතින් දැන් කබලින්කාර ආහාරේ විඳිනවා කියන්නේම අපි රූපයට යොමු වුණා කියන එක. රූපයට බැසගත්තා කියන එක. දැන් අපේ බැහැර රූපය අනුව යොමු වෙලා කියනවා බහැර රූපය අනුව යොමු වුණා කියන්නේ දැන් මේ කොටේ නිවනට මේ මුහුදට යන්නේ නෑ දැන් නිවනට යන්න සුදුසු නෑ දැන් එයා සුදුසුයි එයා රැස් කරන විදිහේ කර්මය විඳින්න එයා සුදුසුයි ඒ වගේම මෙතරට යොමු වෙනවා කියලා කියන්නේ අපේ රූපේ දකින්න මෙහෙන් කියලා හරි අපිට නාම ධර්ම ටිකක් හරි හම්බෙනවනේ අපි හම්බෙන රූප සංචේතනාවක් තුල හරි අපි රැවටෙනවා. රූප පවතින රූප සංචේතනාවකින් හරි රූප සංඥාවකින් හරි සැප දුක් විඳින්න පුළුවන් නම් අපිට රූපය අතහැරින්න නමුත් නාම ධර්ම ටිකේ කෙලෙස් ටික දුර වෙලා නැහැ. නාම ධර්ම ටිකේ පවතින ජීවිතය ඇත්ත දකින්න බෑ. දැන් රූපාවචර ධ්‍යානයක් හෝ අරූපාවචර ධ්‍යානයක් ලබාගත්ත කෙනා එයා රූපයෙන් නිදිලා. ඒ වුණාට නාම ධර්ම ටිකේ එයාගේ ජීවිතයේ පවතින ධර්මතා ටිකේ ඇත්ත එයා දකින්නේ නැහැ. අනාගාමී ආරයන් වහන්සේටත් උපදින්න හේතුව තියෙන ඔය හේතුව නිසා. නාම ධර්මතා ටිකේ තමන්ගේ ජීවිතයේ පවතින නාම ධර්මතා ටිකේ ඇත්ත දකින්න දක්ෂමද? ඒ ටික ආපහු විදර්ශනා කරන්න වෙනවා. ආපහු ඇත්ත දකින්න මෙනෙහි කරන්න වෙනවා. ඒක නිසා එයා මෙතරට පැමිණුණා. මෙතරට පැමිණිලා හිටියත් ඒත් හරියන්නේ නෑ. ඒ කොටේ ඒක නිවනට ගහගෙන යන්නේ නෑ. දැන් එතරට ගියත් මෙතරට ගියත් හරියන්නේ නෑ. ඊට පස්සේ අපිට තියෙනවා ගොඩබිමට ගහනවා. මොකද්ද ගොඩබිමට ගහනවා කියලා කියන්නේ? නන්දි රාගයේ අනුව යනවනම් මේ අපේ හිත නන්දි රාගයේ අනුව යනවනම් ඒ තැන ඇලෙන ස්වභාවයෙන් නිතරම පවතිනවනම් අපි හිතමු මෙතනදී මෙතරට ගහනවා කියලා කියන්නේ අපි රූප ලෝකෝත්තර මාර්ගයක ගමන් කරන්න උත්සාහ කරනකොට හරි අපි ඒ දර්ශනය හරි අල්ලගෙන ඉන්නවා නම් නන්දිරාග ස්වභාවයෙන් ඒකද ගොඩට ගැහිම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය අද අපි නොදන්නවා වුණාට අපි ළඟත් එක කෙලෙසියක් තියෙනවා. ඒකත් කියන්නේ මේ. ඒ කියන්නේ අපි නොදන්නවා වුණාට අපි කවුරුත් කැමති බණ අහන්න. දැන් අපිට ප්‍රතිපදාවකුත් හම්බෙලා තියෙනවා. නිවන කියන්නේ මොකද්ද කියලා තව පැහැදිලි. නමුත් අපි ළඟ තව දෙයක් තියෙනවා ධම්ම මච්චරි උත්ති තව මේ තව තව කාරණා දැනගැනීමේ නැවත නැවත දැනගැනීමේ ලොකු සංහාවක තියෙනවා අසාවකුත් තියෙනවා බුදුරජාණන් වහන්සේ මේකත් ගොඩක් කලාවට වර්ණනා කරේ නෑ. අර ඕනෝට දී ඕනම දෙයක් ඕනම නෑ කියනවා වගේ මේ හැම දෙයකම ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා මේ කරුණු කාරණා විදිහට උනත් අපි ගොඩාක් කැමති ගොඩාක් දැනගන්න. කරුණු කාරණා ගොඩාක් දැනගන්න අපි ගොඩක් කලාවට කැමති. ඉතින් එක එක පරියායන්ගෙන් අපිට අපි දැනගන්න ඕනේ අපේ ආශ්‍රෝගය වෙන ක්‍රමයේ අපේ ආශ්‍රවගෙන ගෙවෙන ක්‍රමයට නෙමෙයි අපි මේක ගන්නෙ. අපි තව තව කාරණාවක් දැනගන්න පැත්තටයි අපි හැම වෙලෙම ගොඩ ගහගන්නේ. ඒකයි අද ගොඩක් දෙනෙකුට ඕක තේරෙන්නේ හිතාගෙන ඉන්නේ ධර්මයේ ඉගෙන ගන්නවා කියලා. ධර්මයේ ඉගෙන ගන්නවා කියලා මෙහි වෙනම කාරණා කෙලස් ටිකක් තව ඇති කරගෙන තියනවා. චිත්තසික ටික හරි වේදලයා මේ මේ මේව කරලා ලස්සනට ගොඩවල් ටිකක් ගහලා ඉගෙන ගන්න, පාඩම් කරගන්න. මේ විදිහට කරුණු කාරණා දන්න පුද්ගලයෙක් තව ලෝකෙට ඇති වෙනවා ඇති කර ගන්නවා. එයාට නුවණක් නැහැ මේ කරුණු කාරණා දැනගත්ත තව පුද්ගලයෙක් ලෝකෙට බිහි වුණා විතරයි කියන එක දකින්න. ඉතින් එයා ගොඩ බිමට ගහලා ඉන්නවා. එතරට ගිහිල්ලා අතෙන්ද ගියොත් එතරම් එතර රැඳෙනවා. මෙයා ගොඩ බිමටත් ගහලා ඉන්නවා. ධර්මයක් දන්නවා, ධර්මයක් දැනගෙන එතන රැඳෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ගොඩ බිමට ගහන්න හොඳ නැහැ. ගොඩ බිමට ගැහුවොත් ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සුව ගත්තොත් ඒ හරියන්නේ නැහැ. ඉතින් කෙටියෙන් මතක් කරගන්න ඊළඟ පස්සේ වෙලාවත් හරිනේ. මිනිස්සුව ගන්නවා කියලා කියන්නේ අපි ලෝකයේ තුල කටයුතු වල බහුල වෙලා ඉන්නවනම්, ලෝකයේ තුල අපි අනිත් කියන හැම කටයුත්තකට මමම වගකීම යුතුයි කියලා අපි කල්පනා කරනවා නම්, ලෝකේ හැම පුද්ගලයෙක් එක්ක වැඩිපුර සංසත්තව ඉන්නවා නම්, ඒකට කියනවා මිනිස්සු විසින් ගන්නවා. අරයාගේ වැඩ ටිකක් තියෙනවා, මෙයාගේ වැඩ ටිකක් තියෙනවා, මේ විදිහට වැඩ කරන්න ගොඩාක් තියෙනවා. ඉතින් මේ විදිහට ගොඩ ගැහිලා ඉන්නවා නම් එයා මිනිස්සු විසින් අරගත්ත කොටේ මිනිස්සු තමන්ගේ වැඩේ සඳහා ගත්ත. ඒක නිසා මිනිස්සුන්ට ගන්න දෙන්න එපා. මෙතනක් තියෙනවා වැදගත් කාරණාව. මිනිස්සු විදිහට ගන්නවා කියලයි, මිනිස්සු 1000ක් මැද කෙනෙකුට ඉන්න පුළුවන් හුදකලාව. ඒ වගේම කැලේ ඉන්න පුළුවන් මිනිස්සු 1000ක් මැද ඉන්නවා වගේ. ඉතින් මේ මානසික මට්ටමට කියනවා මිනිස්සු විසින් ගන්නවා කියන කාරණාවේදී මේ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි කොච්චර වැඩ තිබුණත් අපිට පුළුවන්කම දෙන්න ඕනේ. අපි දක්ෂයෙක් වෙලා ඉන්න ඕනේ අපේ තෙල් පාත්‍රය රැක ගන්න. පිටින් ඇවිල්ලා හැප්පුණත් අපේ තෙල් පාත්‍රය රැක ගන්න අපි දක්ෂයෙක් වෙලා ඉන්න ඕනේ. ඒ වගේ අපි දක්ෂයෙක් වෙලා ඉන්න ඕනේ උදකලාව කියන කාරණාව ඇති කරගන්න. 1000ක් කටයුතු තිබුණත් අපි අපේ ගමනට බාධාවත් වෙන විදිහට ඒ ටික පෙළගස්ව ගන්න මිනිස්සු විසින් ගන්න නැති වෙන්න අපි දක්ෂයෙක් වෙන්න ඕනේ. අමනුෂ්‍යව විසින් ගන්නවා කියලා කියන්නේ අද ගොඩක් කලාවට ගොඩක් භාවනා කරන අය අමනුෂ්‍යව ගන්නවා. එකයි අමනුෂ්‍යව ගන්නවා කියලා කියන්නේ අමනුෂ්‍යව ඇහෙනවා කියන එක නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනවනම් මේ යම් දේවනිකායක් පතාගෙන හරි කරනවනම්, අපි චිත්ත සමාධියක් හෝ වඩනවනම්, බොහෝ දෙනෙක් හම්බෙලා තියෙනවා මේ ධර්ම ලෝකෙකට හරි ගිහිල්ලා එහෙන් අරහන් බ්‍රහ්මයන්ගෙන් හරි ධර්මයේ ටිකක් අහලා මේ නිවන් දකින්න පුළුවන් කියලා භාවනා කරන අය හම්බෙලා තියෙනවා. ඇයි ඒ කට්ටිය අමනුෂ්‍යව ගත්ත අය? අමනුෂ්‍ය කියන තැනක් අරඹයා ඒගොල්ලෝ මාර්ගයේ වඩනවා. ඒකෙනත් නිවනට යන්නේ නැහැ. ඇයි? ලේසියෙන් දැන් අරහත් බ්‍රහ්මයෙන් අහලා දැන් කෙලෙස් අඩු කරලා මෙහි සමතයක් කරලා ධ්‍යානයක් උපදවාගෙන එතෙන්ට ගිහිල්ලා බල ටිකක් අහලා ආපහු වුණා මේ ලෝකෙට ඇවිල්ලා තමන්ගේ ඥාතියින්ට කියලා දෙන්නත් පුළුවන් කියන මාර්ගයකට ඉන්න අය ඉන්නවා. නැතුව නෙමෙයි. ඉතින් ඒ අය අමනුෂ්‍යයන් විසින් ගත්ත අය, අමනුෂ්‍යයෝ ගත්ත කියලා කියනවා. ඊට පස්සේ මේ ආවට්ටක් ගාහෝ හෝති. ආවට්ටක් ගාහ කියලා කියන්නේ මැද ගිලෙනවා. මැද ගිලෙනවා කියලා කියන්නේ කොටේ මැද ගිලෙන්නම් බෑ. මැද ගිලෙනවා කියන්නේ ඒකනම් අපේ මත්තමේ අදා අපි මැද ගිලෙනවා ගොඩක් කලාවට. මැද ගිලෙනවා කියලා කියන්නේ පංචකාමයේ අනුව අපි යනවා. පංචකාමයේත් නේ කාම ගුණයේ අනුව යනවා. කාමයේ සහ කාම ගුණයේ කියලා දෙකක් තියෙනවනේ කාරණා. කාමයේ එකක්, කාම ගුණයේ එකක්. අද අපි කාමයේ දකින්නේ කාම ගුණේ. කාම ගුණේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා කාමයේ කාම ගුණ පංචකාම කාමයේ හැම වෙලෙම ඇති වෙන්නේ හිතේ කාමයේ ඇති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ රූපෙට රූපේ තියෙන හැමදාම පේන ස්වභාවයෙන් පේන දේ විතරයි රූපෙට පුළුවන් පෙනී සිටින දේ විතරයි ඒ අරඹය කාමයේ ඇති කරගන්න එක තියෙන්නේ අපි ළඟ අපිට තමයි පුළුවන් ඒ ඔස්සේ කාමයේ ඇති කරගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපිට බැරි වෙලා මේ ලෝකේ ලස්සන රූප තියෙනවා නම් කාමයේ කියන දේ රූපේ තියෙනවා නම් රහත් වෙන්න පුළුවන් කමක් නැහැ. රූපේ ලස්සන නැහැ කවදාවත්. රූපේ ලස්සන රූප ලෝකේ නැහැ කවදාවත්. රූප ලස්සන හෝ අවලස්සන කරන්නේ අපි. රූප ලස්සන බවක් හෝ අවලස්සන බවක් තියෙන්නේ අපි තුල. ලස්සන රූප ලස්සන ශබ්ද ඇත්තේ නැහැ. අපිට ලස්සන වෙන දේ තව කෙනෙකුට කැත වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ඒ රූපේ ලස්සන බව තිබුණේ තමන්ගේ සංඥාව අනුව මිසක් තමන්ගේ දැන ගැනීම අනුව මිසක් රූපේ ලස්සනක් තිබුණේ නෑ. ඒ වගේ ලෝකේ ලස්සන ලස්සන රූප ලස්සන ශබ්ද නෑ. මොකද රූපේ තුල කාමයේ නෑ කිව්වේ අන්නේ හේතුව නිසා. ලෝකයේ තුල කවදාවත් ලස්සන දේවල් තිබුණේ නෑ. ලස්සන හෝ අවලස්සන ඇති කරගත්තේ අපිමයි. අපිමයි අපේ සංඥා සංඛාරයන්ගෙන් ලස්සන විදිහට අවලස්සන විදිහට රූපේ ඇසුරු කරේ ශබ්දේ ඇසුරු කරේ ගන්ධේ හොඳ නරක විදිහට ඇසුරු කරේ අපේ සංඥා මට්ටමෙන්මයි. ඕගොල්ලෝ දැකලා තියෙනවද පොඩි ළමයි සමහර වෙලාවට තමන්ගේම අසුචි තමන්ම අල්ලනවා. ඒගොල්ලොන්ට ගොඩක් පිළිකුලක් තියෙනවද? පිළිකුලක් නැහැ. නමුත් අපි අල්ලන්නේ යනවද? නැහනේ. ඇයි? අපේ සංඥාව තියෙනවා. ඊට පස්සේ දැන් හිතන්නකෝ පිස්සු හැදුණු කෙනෙක් කියලා. පිස්සු මිනිස්සෙකුට එයාට තවම මැද නටන්න හිතුමත් ඒ මනුස්සයා නටනවානේ අනිත් අය මං ගැන මෙහෙම හිතයි කියලා එකක් එයාට ඇත්තේ නැහැ. ඇයි? එයාගේ සංඥාව වෙනස්. එතකොට මේ ලෝකයේ ධර්මතාවයක් තියෙනවා. ශ්‍රේෂ්ඨතම අන්තයේ සහ පහත්ම අන්තයේ සාමාන්‍ය සමාන ලක්ෂණ ටිකක් තියෙනවා. එහෙම ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ මම එක දවසක් කිව්වේ ආජානීය අශ්වයයි කේසර සිංහයයි අකුණක් ගැහුවට හෙල්ලෙන්නේ නැහැ. රහතන් වහන්සේත් අකුණක් ගැහුවට හෙල්ලෙන්නේ නැහැ. ගැස්සෙන්නේ නැහැ. ඇයි ඒ? ආජානීය අශ්වයගේ සහ කේසර සිංහයාගේ අස්මිමානිය උපරිම තියෙනවා. වැඩිම නිසා මාන්නේ අධිකකම නිසා ගැස්සුණොත් Tamanට හරි නැහැ කියන ගතිය නිසා එයා ගැස්සෙන්නේ නැහැ. අස්මිමානේ ඒ තරම් බැසගෙන තියෙනවා. ඊට පස්සේ මේ රහතන් වහන්සේට රහතන් වහන්සේට අස්මිමානී නැති නිසා නැත්තටම නැති නිසා රහතන් වහන්සේට ගැස්සෙන්න හේතුවක් නැහැ. ඇයි? තමන් කියන මෙතන තමන් ඉන්නවා කියන මේ දැකීමට සාපේක්ෂව ගැස්සෙන්නේ බය වෙන්නේ. රහතන් වහන්සේට අස්මිමානී නැත්තටම නැති නිසා ගැස්සෙන්නේ නැහැ. ඒ වගේ දැන් අස්මිමානී වැඩිම කෙනත් ගැස්සෙන්නේ නැහැ. අඩුම කෙනත් ගැස්සෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර ධර්මතාවයේදී අපි පොඩි ළමයා කියන මට්ටමේදී එයාට තාම සංඥා සංඛාර දේවල් ගොඩ ගැහිලා නැති නිසා එයාට ඒ දේ අල්ලන්න පුළුවන් කමක් තියෙනවා නොපිළිගුල්ල. අපිට අල්ලන්න බෑ. අපිට සංඥා සංඛාරයන්ගේ මේ මෙහෙමයි කියලා ගොඩ ගැහිලා තියෙන නිසා. ඒ වගේම රහතන් වහන්සේටත් අල්ලන්න පුළුවන්. රහතන් වහන්සේටත් මේක නොපිළිගුල්ල අල්ලන්න පුළුවන්. ඇයි? රහතන් වහන්සේ මේක පිරිසිදු දැකලා තියෙන නිසා. ඒ වගේ දැන් පිස්සු කෙනෙක් ගත්තොත් පිස්සු මනුස්සයාට එයාගේ අවිද්‍යාව වැඩිම නිසා මෝහය කියන දේ වැඩිම නිසා එයාට ලැජ්ජාව කියන දේ නැහැ. රහතන් වහන්සේට මෝහය දුරුම කරපු නිසා ලැජ්ජාවක් නැහැ. ලැජ්ජාව නැහැ කියන්නේ අපි ලැජ්ජාව නැහැ කියන මට්ටමේ ලැජ්ජාව නැති කම නෙමෙයි. රහතන් වහන්සේ සම්පූර්ණම ඉන්ද්‍රියන්ගේ සංවරයි. නමුත් අද අපි ලැජ්ජ වෙනවා කියන තැනකින් රහතන් වහන්සේ ලැජ්ජ වෙන්නේ නැහැ කවදාවත්. ඒ නුන දුරු පිස්සුකෙනත් උම්මත්තක කෙනත් ලැජ්ජ වෙන්නේ නැහැ. එයා අවිද්‍යාව වැඩි කම නිසාම එයා ලැජ්ජ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ අවිද්‍යාව දුරු කරපු නිසා ලැජ්ජ වෙන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකේ විරුද්ධ ධර්මතා දෙක සාමාන්‍ය සමාන ලක්ෂණ පෙන්වන ගතියකුත් තියෙනවා. ඊට පස්සේ ඒක නිසා අපි ආවට්ටක් ගාහි වෙන්න ආවට්ටයකට යන්න හොඳ නැහැ. මැද ගිලෙන්නත් හොඳ නැහැ. ආවට්ටේකට යන්න සුදු නැකන්නක් මගේ මොකට ඇතුලෙන් කුණු වෙන එක. ඇතුලෙන් කුණු වෙනවා කියලා කියන්නේ දුස්සීලව පාප ධර්මයන්ගෙන් යුක්තව ඉන්නවනම්. අපි දුස්සීලව පාප ධර්මයන්ගෙන් යුක්තව ඉන්නවනම් ඒකට කියනවා එයා ඇතුලෙන් කුණු උනායි කියලා. එතකොට දුස්සීලයි කියන තැනදී මේ නිකන් අපි සිල්වත් බව ගන්න ඕනේ. සිල්වත් බව ගන්නකොට මම මතක් කරන දෙයක් තමයි සිල් රැකෙනවා නම් ඒක සීලයේ වෙලා නෑ. අපි තුල අපි බොහොමවත් සත්තු මරන්නේ නෑනේ කියන තැනකින්, අපි සත්තු මරන්නේ අපි ළඟින් වෙන්නේ නෑ කියන තැනකින් සීලයේ තිබිලා බෑ. නිවන් දකින්න කෙනා ළඟ තියෙන්න ඕනේ සීලය. මම පැහැදිලි කරලා තියෙනවානේ අර දේශනාවලදී, මම පැහැදිලි කරා ඔක්කොම සම්බන්ධ වුණාද දන්නේ අර දේශනාවලදී. ඉතින් ඒ වගේ නිවන් දකින්න කෙනා ළඟ ඇති වෙන්න ඕනේ ගති ලක්ෂණේ තමයි සීලයේ තුලින් විස්තර කරන්නේ. දවල්ට වෙලාවක් තිබුණොත් මම ආපහු මතක් කරන්නම් සීලය කොහොමද සකස් වෙන්න ඕනේ කියන කාරණාව. එතකොට මේ සිල්වත් වෙනවා කියන තැනත් හරි ගැඹුරට යන දෙයක්. මොකද මේ ශාසනයේ සමාධියට කමතහන් ඇත්තේ නැහැ. සීලය රැක්කනම් සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙන විදිහට හැබැයි සීලය රකින්න ඕනේ. සමාධිමත් වෙච්ච කෙනාට ඇත්ත ඇති හැටියට පේනවා. හැබැයි සමාධිමත් කරන්න ඕනේ මේ ශාසනයේ. මේ ශාසනයේ ක්‍රමයට සිල් රැක්කොත් සමාධිය ඇති වෙනවා. මේ ශාසනයේ ක්‍රමයට සමාධිය වැඩුවොත් ඇත්ත ඇති හැටියට පේනවා. එකකට එකක් සම්බන්ධ ධර්මතා ටිකක් තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඇතුළත කුණුවෙන්නේ නැති වුණා. එයා නිවනට යනවා. මොකද මේ මාර්ගයේ නිවනට යන මාර්ගයේ නිවනට නැමිලා තියෙන මාර්ගක නිසා. ඒ වගේ අපි හැම වෙලෙම මේ ඇතුළත කුණුවෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕන. සීලය අපි හේතුව එනකන් අපි සිල්වත් නම් ඒ සීලෙන් වැඩක් නැහැ. හේතුව එනකන් නම් අපි සිල්වත් වෙලා තියෙන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් නැතිල තියෙනවා. ඒ කියන්නේ සීලය කැඩෙනකන් අපි සිල්වත් කැඩෙන්නේ හේතුව අපි ළඟට එනකන්. අර වේදේහිකා ගුරුපතිණියගේ කතාව අහලා තියෙනවද නේද? ඒ වගේ වේදේහිකා ගුරුපතිණිය හරි ප්‍රසිද්ධයි ඉවසනවා කියලා. ඉවසීමට හරි ප්‍රසිද්ධයි. ඉතින් මෙයා හොඳට ඉවසනවා කියලා ප්‍රසිද්ධයි. 16ට හිතුණා මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා. මෙයා මොකද කරේ? දවසක් නිදාගත්තා. නිදාගත්තට පස්සේ දැන් හොඳටම දවල් වෙනකන් නිදාගත්තා. නිදාගත්තාම වේදේහික ඇවිල්ලා බොහොම සැර කරලා ඇහුවා, මොකද අද නිදාගත්තේ කියලා පොඩ්ඩක් ඇහුවා සැරේ. ඊට පස්සේ නිකන් නිදාගන්න හිතුණා කියලා කිව්වා. හා අද නිදාගත්ත ගාන දවසේ නැගිටලා වැඩ කරන්න ඕනේ කියලා මෙයා කියුවා. දෙවෙනි දවසෙත් ආවහු ආයෙත් නිදාගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් සැරෙන් ඇහුවා, අද නිදාගත්තේ මොකද කියලා. ඊට පස්සේ ඒත්තුව නිකන් නිදාගත්තා කියලා. ඊට පස්සේ තුන්වෙනි දවසේ නිදාගත්තා. තුන්වෙනි දවසේ නිදාගත්තට පස්සේ දැන් බැනලා ඇහුවා ආයෙ නිදාගන්න එපා කියලා. හොඳටම බැන්නා. දැන් මේ 16 දැනගත්තා. වේදේහිකා ඉවසනවා නෙමෙයි, ඉවසන්න මේ හේතු නැති එක විතරයි තියෙන්නේ. හතරවෙනි දවසෙත් නිදාගත්තා. හතරවෙනි දවසෙත් පොල්ලක් අරගෙන යනවා. ඊට පස්සේ ඔළුව පැලෙන 16ගේ ලේනවා 16 පාරි දුවදුව කෑ ගහ කියනවා, මෙන්න උඹලා ඉවසනවා කියන ගෘහපතිණියගේ හැටි මගේ ඔළුව පැලෙන්නේ ගැහුවා කිරිවෙලා කී කී යනවා. එදා ඉඳන් අයශ අපකීර්තිය ලෝකයේ තුල පැතිරුණා. වේදේහිකා කියන්නේ මෙහෙම තැනැත්තියක් කියලා. කොච්චර අපකීර්තිය පැතුනවා කියනවා නම් අදටත් පැතිරලා නේද? ඒ අපකීර්තිය අදටත් පැතිරලා තියෙනවා. ඉතින් මේ අපි හේතුව එනකන් සිල්වත් නම්, කැඩෙන්නේ හේතුව අපි ළඟට එනකන් සිල්වත් නම් ඒ සීලින් ඇති වැඩක් නැහැ. ඒක නිසා හේතුව ඇතිවත් අපි රකින්න පුළුවන් නම්, ආරක්ෂා වෙන්න පුළුවන් නම්, එතකොට අපි සිල්වත් වෙලා තියෙනවා. ඇතුළත කුණු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා හේතුව ඇති වුණත් අපි ළඟ සීලය කියන දේ තියෙන්න ඕනේ. එතකොට මේ ශාසනයේ සීලය හේතු ටිකෙන් වැළකෙන සීලයක්. ඒ කියන්නේ සිල් කැඩෙනකොට සමාදන් වෙන සීලයක් නෙවෙයි, සිල් කැඩෙන්න තියෙන හේතුව නැති කරන සීලයක්. සිල් කැඩෙන්නේ ලෝභ දේශ මොහන, ලෝභ දේශ මොහ ටිකෙන් හිත ආරක්ෂා කරන්න සිල් නැකදේ. මේ ශාසනයේ හැම වෙලෙම හේතුවට ප්‍රතිකර්ම කරන්නේ. ඉතින් ඕගොල්ලෝ ද්වේෂය ඇති කරගන්නවා, තරහව ඇති කරගන්නවා කියන්නේ සිල් කැඩෙන්නේ හේතුව ඕගොල්ලෝ ළඟ ඇති කරගන්නවා කියන එක. ඔයගොල්ලෝ භාවනාව තුලින් කරන්නේ සිල් රකින්නවා කියන එක. භාවනා කරන්න ගිහිල්ලා අපි හිතමු කාගෙන් හරි කරදරයක් වෙනකොට ඒකට තරහ ඇති කරගන්නවා නම් ඔයගොල්ලෝ ඒ කරලා තියෙන්නේ සීලය කැඩෙන්න හේතු ටික හදස් කරගන්නේ. ඒක නිසා ඇතුළත කුණු නොවෙනවා කියන එකක් ලේසි කටයුත්තක් එහෙම නෙමෙයි. ඒක නිසා මෙන්න මේ විදිහට ඉන්න පුළුවන් නම් එයා නිවනට යන්න අවශ්‍ය නැහැ, නිවනට යවෙනවා. එයාට කරන්න තියෙන්නේ මේ ටික, එයා නිවනට යවෙනවා කියන කාරණාව සිද්ධ වෙනවා. හොඳයි, එහෙනම් දැන් දේවරුවේ ගිලම්පස ටිකක් කලඳලා ආපහු භාවනා කරන්න. මේ දවල් වරුවේ ස්වාමීන් වහන්සේ දේශනාව කරයි, එහෙම නැතිවම අපි සීලය ගැන ටිකක් සාකච්ඡා කරලා භාවනා සම්බන්ධව ප්‍රශ්න ගැටු තියෙනවා නම් මේ ලියලා තියන්න අපි සාකච්ඡා කරමු. හොඳයි හැමදාම කරමු.